මීළඟට එස් එම් එම් මුසාරු ගුරුමන්තිතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. තලමේ ආසනத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களே, எதிர்க்கட்சியினரால் இன்று கொண்டு வரப்பட்டிருக்கின்ற இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் 9வது பாராளுமன்றத்தினுடைய சபாநாயகர் அவர்களுக்கு எதிரான நம்பிக்கையில்லா பிரேரணையில் எனக்கும் பேச கிடைத்ததில் மகிழ்ச்சி. இன்றைய இந்த விவாதம் 2 நாட்கள் தொடர்ந்து நடைபெற்று அதற்கான வாக்கெடுப்பு நடைபெறும் என்று ஏற்கனவே சொல்லப்பட்டது. பின்னர் இது 3 நாட்கள் இந்த விவாதம் நடைபெறும் என்பதாக அறிவிக்கப்பட்டிருந்தது. உண்மையிலே இன்று இந்த விவாதம் ஆரம்பிக்கப்பட்டதிலிருந்து எதிர்க்கட்சி இதனை முன்மொழிந்தது. அதனைத் தொடர்ந்து பாராளுமன்ற உறுப்பினர் சுமந்திரன் அவர்கள் அதனை செகண்ட் பண்ணியிருந்தார். நீதி அமைச்சர் விஜயதாச ராஜபக்சே அவர்கள் கருத்துரைத்ததிலிருந்து இந்த விவாதம் நான் நினைக்கின்றேன் நேரத்தால் முடிவுக்கு கொண்டு வரப்பட்டதாகவே நாம் உணர்கிறோம். எனவே 3 நாட்கள் இந்த ஒரு விடயத்திற்காக நாம் எமது காலத்தை எடுத்துக் கொள்வது என்பது மிகப்பெரும் விரயமாக நாம் பார்க்கின்றோம். குறிப்பாக பாராளுமன்றத்திற்குள் வினைத்திறனாக இந்த நாட்டை மிகவும் துக்கத்தில் இருக்கின்ற மிகவும் பொருளாதார நெருக்கடியில் இருக்கின்ற ஒரு தேசத்தை கட்டியெழுப்பது தொடர்பாக மிகப்பெரும் ஆலோசனைகளை வழங்குகின்ற முன் யோசனைகளை வழங்குகின்ற சிறந்த திட்டங்களை எதிர்க்கட்சிகள் வழங்க வேண்டும் என்பதுதான் இந்த நாட்டு மக்களினுடைய பிரதானமான ஒரு எதிர்பார்ப்பாக இருக்கிற சமயத்தில் பெரும்பாலும் இந்த நம்பிக்கையில்லா பிரேரணை உள்ளிட்ட சில தேவையற்ற விடயங்களுக்காக அல்லது மிக பிரயோசனமற்ற விடயங்களுக்காக அதிக நேரம் இந்த பாராளுமன்றம் செலவிடுகிறது என்பது மிகவும் கவலைக்குரிய ஒரு விடயமாக இருக்கிறது. இன்று இந்த விவாதத்திலே குறிப்பாக இந்த ஆன்லைன் பில் கொண்டுவரப்பட்ட போது நிகழ்நிலை காப்பு சட்டம் அதனை நிறைவேற்றிய விதத்தில் சபாநாயகர் மீது குற்றச்சாட்டுகளை முன்வைத்திருக்கின்றார்கள். 2023 செப்டம்பர் 18 விசேட வர்த்தமானி மூலம் இச்சட்டம் மூலம் பிரசுரிக்கப்பட்டிருந்தது. அதனைத் தொடர்ந்து முதல் வாசிப்புக்காக அக்டோபர் 2023 சமர்ப்பிக்கப்பட்டிருந்தது. எதிராக உயர்நீதிமன்றத்திலே 45 மனுக்கள் தாக்கல் செய்யப்பட்டிருந்தன. இந்த 45 மனுக்களையும் விசாரணை செய்து உச்சநீதிமன்றம் குறிப்பிட்ட 34 திருத்தங்களோடு நீங்கள் இதனை நிறைவேற்ற முடியும், குறிப்பாக அரசியல் அமைப்புக்கு முரணாக இல்லை, இருந்தாலும் இந்த 34 திருத்தங்களோடு நீங்கள் நிறைவேற்றிக் கொள்ள முடியும் என்ற ஆலோசனை வழங்கியதன் பேரில் பாராளுமன்றத்தில் அது சமர்ப்பிக்கப்பட்டது. அது விவாதத்திற்கு எடுத்துக்கொள்ளப்பட்டதன் பேரிலே 108 பேர் ஆதரவாகவும் 62 பேர் எதிர்ப்பாகவும் மேலதிக 46 வாக்குகளால் இந்த நிகழ்நிலை காப்பு சட்டம் நிறைவேற்றப்பட்டது. இந்த விவகாரம் அன்று இந்த சட்டம் மூலம் வருவதற்கு முன்பில் இருந்தே ஒரு பெரிதான பிரச்சனையை தோற்றுவித்திருக்கிறது. இந்த நிகழ்நிலை காப்பு சட்டம் என்பது ஒரு கருத்து சுதந்திரத்தை மறுக்கின்ற ஒரு விடயம் அல்லது அரசாங்கம் தமக்கு எதிராக இயங்குபவர்களை தடுப்பதற்கான ஒரு சூட்சும அடிப்படையில் இதனை கொண்டு வருகிறது என்பதான ஒரு கருத்து தான் பொதுவெளியிலே இந்த நிகழ்நிலை காப்பு சட்டம் மீதான மக்களுடைய எதிர்ப்புக்கு காரணமாக இருந்தது. ஆனால் நிகழ்நிலை காப்பு சட்டம் என்பதன் ஊடாக பெண்களினுடைய சிறுவர்களினுடைய இதற்கு மாற்றமாக ஒரு இனவாத ரீதியாக மத ரீதியாக நாட்டிற்குள் பிளவு பண்ணக்கூடிய கருத்துக்களை போலியான செய்திகளை விதைப்பவர்களுக்கு எதிரான ஒரு கடுமையான சட்டம் இந்த நாட்டிலே தேவை என்கின்ற ஒரு பொது தேவையை உணர்ந்த மக்களிடமிருந்து நிகழ்நிலை காப்பு சட்டம் என்பது நிச்சயமாக தேவை என்பதான சில எதிர்பார்ப்பு இருந்தது. நான் நினைக்கின்றேன் 2023 ஆண்டு 21,000 முறைப்பாடுகள் மேற்கொள்ளப்பட்டிருக்கின்றன. அந்த 21,000 முறைப்பாடுகளில் 5,000 முறைப்பாடுகள் தவிர 16,000 முறைப்பாடுகள் இந்த சமூக வலைதளங்களோடு சம்பந்தப்பட்டதாக இருந்திருக்கிறது. எனவே இந்த சமூக வலைதளங்களுக்கு ஊடாக மேற்கொள்ளப்படுகின்ற இந்த போலியான குற்றச்சாட்டுகள் அல்லது வீண் வதந்திகள், உங்களுக்கு தெரியும் கடந்த நல்லாட்சி காலத்திலும் கூட இந்த ஹேட் ஸ்பீச்சுக்கு எதிரான ஒரு சட்டம் கொண்டு வரப்பட வேண்டும் என்ற முயற்சிகள் மேற்கொள்ளப்பட்டன. கடந்த ஆட்சி காலத்தை தீர்மானித்தது, ஆட்சி அதிகாரத்தில் வருபவர்களை தீர்மானித்ததும் கூட இந்த பிழையான இனவாத ரீதியான கருத்துக்களை பொய்யான செய்திகளை இந்த ஊடகங்கள் வாயிலாக பரப்பி மக்களுக்குள் விஷம கருத்துக்களை உட்புகுத்தியதன் விளைவாகத்தான் இந்த நாட்டிலே பிழையான ஆட்சிகள் தொடர்ந்தும் வந்திருக்கின்றன. எனவே இந்த நிகழ்நிலை காப்பு சட்டம் என்பது நிச்சயமாக தேவைப்பட்ட ஒன்று. இருந்தபோதும் அதற்கான 45 மனுக்கள் உச்சநீதிமன்றத்தில் தாக்கல் செய்யப்பட்டு 34 திருத்தங்கள் உச்சநீதிமன்றம் இந்த பாராளுமன்றத்திற்கு தெரிவித்து அந்த திருத்தங்கள் நிறைவேற்றப்பட்டு மேலதிக 46 வாக்குகளால் நிறைவேற்றப்பட்டிருக்கின்றன. இப்பொழுது இருக்கின்ற பிரச்சனை எதிர்க்கட்சிகள் சொல்கின்ற குற்றச்சாட்டு என்னவென்றால் 9 திருத்தங்கள் உச்சநீதிமன்றத்தால் சொல்லப்பட்டவை புறக்கணிக்கப்பட்ட நிலையிலே இவை நிறைவேற்றப்பட்டது என்பது பிழையானது. இவ்வாறான ஒரு நிறைவேற்றுதல் நடந்ததற்கு எங்களுடைய கௌரவ சபாநாயகர் அவர்கள் துணை நின்றிருக்கின்றார். எனவே அவரவருடைய ஒரு ஒருதலை பட்சமாக நடந்திருக்கின்றார். அவருக்கு எதிராக நாங்கள் நம்பிக்கையில்லா பிரேரணை கொண்டு வருகிறோம் என்று சொல்லியிருக்கின்றார்கள். உண்மையாக இன்றைய தினம் நீதி அமைச்சர் விஜயதாச ராஜபக்சே அவர்கள் காலையில் மிக தெளிவாக இதிலே இன்று இந்த பிரேரணையை முன்வைத்த எதிர்க்கட்சி பிரதிநிதியினுடைய கருத்துக்கு அவர் இன்று காலையில் 9 குற்றச்சாட்டுகளிலே 5 குற்றச்சாட்டுகள் பிழை என்பதை அவ்விடத்திலே அவர் நிரூபணம் செய்திருந்தார். குறிப்பாக சட்டமூலத்தின் 17ஆம் பிரிவானது இது சட்டமாக நிறைவேற்றப்பட்டதன் பிற்பாடு 16ஆம் பிரிவிலே திருத்தப்பட்ட நிலையில் வந்திருக்கின்றது. அதேபோன்று சட்டமூலத்தின் 20ஆவது பிரிவு சட்டத்திலே வரவும் இல்லை, நீக்கப்பட்டிருக்கிறது. சட்டமூலத்தின் 33 ஆனா பிரிவானது திருத்தப்பட்ட நிலையில் 29 ஆனா பிரிவாக சட்டத்திலே வந்திருக்கின்றது. இதேபோன்று சட்டமூலத்தில் 30ஆவது பிரிவாக இருந்தது திருத்தப்பட்ட நிலையில் 19ஆம் பிரிவில் வந்திருக்கிறது. எனவே இவ்வாறு சொல்லப்பட்ட இந்த 9 திருத்தங்கள் மேற்கொள்ளப்படவில்லை, உச்சநீதிமன்றத்தினுடைய அவர்கள் கூறிய பரிந்துரைகள் நிறைவேற்றப்படவில்லை என்கின்ற குற்றச்சாட்டிலே 5 குற்றச்சாட்டுகள் தவறு என்பது காலையிலேயே அதை சட்டமூலத்தையும் சட்டத்தையும் இரண்டையும் வெவ்வேறாக பார்த்து நிரூபித்து விட்டு விஜயதாச ராஜபக்சே நீதி அமைச்சர் அவர்கள் சென்று விட்டார். இப்பொழுதும் இந்த சொல்லப்பட்ட குற்றச்சாட்டுகளிலே 5 பிழையாகிவிட்ட ஒரு சூழலில் நாம் மிகச்சரியான ஒரு ஆலோசனையின் பிரகாரம் இந்த நம்பிக்கையில்லா பிரேரணையை கொண்டு வரவில்லை, இதில் தவறு நேர்ந்திருக்கின்றது என்ற உணர்வோடுதான் சமர்ப்பித்த இவர்கள் இங்கே இருப்பார்கள் என்பதுதான் என்னுடைய எதிர்பார்ப்பு. அதிலே 4 திருத்தங்கள், 4 விடயங்கள் ஒரு சொல்ல நீக்கப்பட்ட நிலையில் வந்திருக்க வேண்டும், அது வரவில்லை. கேபினட்டில் நாங்கள் அப்ரூவல் எடுத்திருக்கின்றோம். எனவே அது அந்த 4 சொற்கள் நீக்கப்பட்ட நிலையில் மீண்டும் வருவதற்கான ஏற்பாடுகளை இந்த குறித்த அமைச்சு செய்கிறது என்ற கருத்தும் சொல்லப்பட்டிருக்கிறது. எனவே இந்த இடத்திலே பிரச்சினைக்கான தீர்வு எட்டப்பட்ட நிலையில் தான் இந்த நம்பிக்கையில்லா பிரேரணை பற்றிய விவாதம் 3 நாட்களாக இந்த பாராளுமன்றத்தில் நடக்க இருக்கின்றது. எனவே இந்த 3 நாட்கள் மிகவும் விரயமான நாட்களாக இருக்கப் போகிறது என்கின்ற ஒரு கவலை நிச்சயமாக இந்த நாட்டு மக்களுக்கும் வரும் என்று நான் எதிர்பார்க்கின்றேன். அதே சமயத்தில் இங்கே சில தொழில்நுட்ப ரீதியான சட்ட ரீதியாக நாங்கள் இங்கே எந்த இடத்தில் இருக்கின்றோம் என்கின்ற தவறுகள் பற்றி பேச வேண்டும். குறிப்பாக இந்த போலீஸ் மா அதிபர் நியமனம் சம்பந்தமாகவும் சபாநாயகர் அவர்கள் அதில் அரசியலமைப்பு பேரவையில் 4 பேர் ஆதரவாக இருந்தார்கள், 2 பேர் எதிர்ப்பாக இருந்தார்கள், 2 பேர் அப்ஸ்டைனாக அவர்கள் வந்து சமூகம் அளித்திருந்த போதும் கூட அவர்கள் ஆதரவாகவோ எதிராகவோ தங்களுடைய நிலைப்பாட்டை வெளிப்படுத்தாத சூழலில் மேலதிகமான தன்னுடைய வாக்கையும் அன்று நடைபெற்ற கூட்டத்தில் யாருக்கும் தெரிவிக்காமல் சபாநாயகர் பயன்படுத்தியது பிழை என்கின்ற ஒரு விவாதத்தை எதிர்க்கட்சிகள் முன்வைத்திருக்கின்றார்கள். இந்த இடத்திலே நிலையியல் கட்டளை என்ன சொல்கிறது, அரசியல் அமைப்பு என்ன சொல்கிறது என்று நாம் பார்க்கிற போது நிலையியல் கட்டளையிலோ அரசியல் அமைப்பிலோ இந்த விவகாரம் சம்பந்தமாக சபாநாயகர் தன்னுடைய வாக்கை மேலதிக வாக்காக பயன்படுத்தலாமா என்று இல்லை. அவர் பயன்படுத்தலாம் அல்லது பயன்படுத்தக்கூடாது என்பதான தெளிவான வரையறை இருக்கிறதா என்றால் இல்லை. அதே போல இதில் மிக முக்கியமான ஒரு விடயம் இங்கே விவாதிக்கப்பட வேண்டிய விடயம் என்னவென்றால் அரசியலமைப்பு பேரவையிலே இருக்கின்ற இந்த 10 உறுப்பினர்கள் அதில் 9 பேர் ஒருவர் நியமிக்கப்படவில்லை. எனவே இந்த விவாதத்தில் எடுக்க வேண்டிய மிக ஆரோக்கியமான முடிவிலே ஒன்றாக நான் சொல்கின்றேன், 10ஆம் அவர் நியமிக்கப்பட வேண்டும் என்பது மிக முக்கியமான முடிவாக வர வேண்டும். 2வது முடிவு, அரசியலமைப்பு பேரவையிலே வருகின்ற ஒருவர் ஒன்றில் ஆதரவாகவோ ஒன்றில் எதிர்ப்பாகவோ தன்னுடைய கருத்து தெரிவிப்பதற்கு பகரமாக இன்று பாராளுமன்றத்திற்குள் சில பாராளுமன்ற உறுப்பினர்கள் அப்ஸ்டைன் ஆவதன் ஊடாக தங்களுடைய உரிமையை பயன்படுத்தி அப்ஸ்டைன் ஆகின்ற ஒரு விடயத்தை நாம் பார்க்கின்றோம். அரசியலமைப்பு பேரவையில் இருப்பவர்கள் அப்ஸ்டைன் ஆக முடியுமா? இதற்கு நிலையியல் கட்டளை என்ன சொல்கிறது? அரசியலமைப்பு பேரவை தொடர்பாக எங்களுடைய கான்ஸ்டிடியூஷன், அரசியலமைப்பு சட்டம் என்ன சொல்கிறது என்பது தொடர்பான ஒரு தெளிவான ஒரு விளக்கம் வேண்டும். அதற்கான ஒரு விளக்கம் இல்லையாக இருந்தால் புதியதொரு சட்டம் உருவாக்கப்பட வேண்டும். எனவே இந்த விவாதத்தின் ஆரோக்கியமான ஒரு விடயம் நான் என்னவென்று பார்க்கிறேன் என்றால் அரசியலமைப்பு பேரவை உறுப்பினர்கள் ஒரு பக்கம் அதாவது ஒன்று ஆமோதிக்க வேண்டும் அல்லது எதிர்க்க வேண்டும், இவை இரண்டிற்கும் இடையிலே ஒன்றில் சமூகம் அளிக்காமல் இருந்திருக்கலாம், சமூகம் அளித்துவிட்டு அப்ஸ்டைன் ஆவது தொடர்பான சட்ட ஏதுக்கள் என்ன என்பதை கண்டடைவதற்கு இந்த விவாதம் உறுதுணையாக இருக்கும் என்று நான் நம்புகின்றேன். அதே போன்றுதான் சில சபைகளில் பார்க்கின்றோம், உள்ளூராட்சி சபைகள் ஏனைய சபைகளில் பார்க்கின்றோம், அங்கே இருக்கின்ற தவிசாளர் எல்லாம் சமநிலையாகின்ற போது அவர் மேலதிக வாக்கினை பயன்படுத்தி நிறைவேற்றுவார். இன்று இந்த போலீஸ் மா அதிபர் நியமனம் தொடர்பாக 4 பேர் ஆதரவாகவும் 2 பேர் எதிராகவும் 2 பேர் அப்ஸ்டைனாகவும் அரசியல் அமைப்பு பேரவையில் உள்ள ஒரு சூழ்நிலையில் இதில் ஒரு முடிவை எடுக்க வேண்டும், தீர்மானகரமாக நாட்டின் நாடு மிகச்சிறந்த முறையில் நடந்து செல்ல வேண்டுமாக இருந்தால், நாட்டினுடைய நிர்வாக பிரச்சனை இல்லாமல் செல்ல வேண்டுமாக இருந்தால், அதிலே அவருடைய தீர்மானமாக ஒரு முடிவு எடுக்க வேண்டுமா இருந்தால் சபாநாயகரனுடைய கையில் இருக்கிறது. எனவே என்னுடைய வாக்கை நான் ஆதரவாக போட்டு 5 பேர் என்ற ஒரு விடயத்தை தெரிவித்திருக்கின்றார். இல்லை, இது அரசியல் அமைப்பு இன்ன உறுப்புரை பிரகாரம் அல்லது நிலையியல் கட்டளை இன்ன உறுப்புரிமை பிரகாரம் பிழை என்று சொல்வதற்கு இங்கு நிலையியல் கட்டளையிலோ அரசியலமைப்பு பேரவையிலோ ஏதாவது ஏதுக்கள் இருந்தால் அதனை எதிர்க்கட்சிகள் விளங்கப்படுத்த அவ்வாறு ஒன்றில்லை. எனவே ஒரு சட்ட ரீதியாக ஏற்பட்டிருக்கின்ற ஒரு இடைவெளியை நிரப்புவதற்கான ஒரு வாய்ப்பாக இந்த சந்தர்ப்பத்தை பயன்படுத்துவதை விடுத்து சபாநாயகருக்கு எதிரான ஒரு நம்பிக்கையில்லா பிரேரணை என்பது மிக முக்கியமாக இது மூன்று நாள் விவாதத்தின் பின்னர் அந்த வாக்கெடுப்பு நடைபெறுவது என்பது உண்மையிலே மிக கவலையான ஒரு விடயம். இதைவிடவும் நாடு இருக்கின்ற இன்றைய சூழ்நிலையில் மிக ஆரோக்கியமாக விவாதிப்பதற்கான பல விடயங்களை நாம் கொண்டு வரலாம். எதிர்கட்சிகள் அவ்வாறான பற்பல விடயங்களை இங்கே கொண்டு வருமாக இருந்தால் இந்த நாட்டிலே இருக்கின்ற துக்கத்திலே இருக்கின்ற பொருளாதாரத்திலே நஷ்டமடைந்து அன்றாட வாழ்க்கையை கொண்டு போவதற்கு கஷ்டப்படுகின்ற மக்கள் இந்த நாட்டை மேலெழுப்புவதற்காக மிகச்சிறந்த திட்டங்களை இந்த எதிர்கட்சிகள் முன்வைக்கின்றன என்று எதிர்கட்சிகளுக்கு ஆதரவு அளிக்கும் வாய்ப்பு ஏற்படும். நாம் அன்றிலிருந்து சொல்லி வருகின்றோம், அவ்வாறான ஆரோக்கியமான யோசனைகளை முன்வைக்கின்ற பிரேரணைகளை கொண்டு வருகின்ற விவாதங்களுக்கு அழைக்கின்ற ஒரு முறைமையை தயவு செய்து இந்த எதிர்கட்சிகள் கொண்டு வருமாக இருந்தால் இந்த தேசத்திற்கு அது மிக பிரயோசனமாக இருக்கும். ஏன் பல உறுப்பினர்களுக்கும் கூட அவ்வாறான திட்டங்களை நாம் கேட்கிற போது இந்த திட்டங்களை கொண்டதாக இந்த எதிர்கட்சி இருக்கிறது, எனவே எதிர்கட்சியோடு சேர்ந்து பயணித்தால் என்ன என்கின்ற எண்ணங்களுக்கு அது ஏற்படுவதாக இருக்கும். ஆனால் மாற்றமாக இந்த நம்பிக்கையில்லா பிரேரணைக்கான மூன்று நாட்கள் என்பது வீணான பொழுதை போக்குகின்ற ஒரு விடயம் என்று நான் சொல்ல வேண்டியிருக்கின்றது. எனவே இந்த நாட்டிலே அரசியலமைப்பு பேரவையில் 10 பேரில் 9 பேர் இருக்கிறார்கள். அரசியலமைப்பு பேரவையில் ஆம் என்றோ இல்லை என்றோ முடிவெடுக்காமல் அப்சைன் ஆவதற்கான ஒரு சட்ட ஏதுக்கள் இருக்கிறதா என்று பார்க்க வேண்டும். அது இல்லையாக இருந்தால் அரசியலமைப்பு பேரவையில் இருந்து 2 பேர் அப்சைன் ஆனவர்கள் தொடர்பான நடவடிக்கை எடுத்து மிகச் சிறந்தவர்களை போட வேண்டும். அரசியலமைப்பு பேரவைக்குள்ளும் அரசியல் நடக்கிறதா என்பதான் ஒரு சந்தேகம் இருக்கின்றது. கடந்த நவம்பர் மாதம் அதுமாதிரி ஜனாதிபதி அவர்கள் சொல்லியிருந்தார், போலீஸ் மகாதிபரை நியமிப்பதிலே நீதியரசரை நியமிப்பதிலே அரசியலமைப்பு பேரவை தாமதிக்கின்ற அல்லது ஏனைய விடயங்களை செய்வதை பார்க்கிற போது அரசியலமைப்பு பேரவைக்குள்ளும் வேறு ஏதேனும் அரசியல் நிலைப்பாடு இருக்கிறதா என்பதான சந்தேகம் எழுகிறது. எனவே பாராளுமன்றத்தில் ஒரு குழுவை நியமித்து இந்த அரசியல் அமைப்பு தொடர்பாக ஆராய்வதற்கான முடிவை எடுக்கப் போவதாக அவர் சொல்லியிருந்தார். எனவே இவை ஆரோக்கியமானதல்ல. இந்த நாட்டிலே தீர்மானம் எடுக்கக்கூடிய சக்தியில் கடந்த நல்லாட்சியில் பார்க்கிற போது நிறைவேற்று அதிகாரத்தை எதிர்ப்பவர்கள் பலரும் இருக்கிறார்கள். நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி முறை ஒழிக்கப்பட வேண்டும் என்று நாங்கள் பாராளுமன்றத்திற்கும் அதிகாரத்தை கொண்டு வந்தோம். 2 அதிகார மையங்களுக்கு இடையிலான இழுபறிதான் கடந்த நல்லாட்சியின் தோல்வியாக இருந்தது. அதுபோல இந்த பாராளுமன்றத்துக்குள் தீர்க்கமான முடிவை எடுக்கக்கூடிய அல்லது ஜனாதிபதி தீர்க்கமான முடிவை எடுக்கக்கூடிய சூழல் இருந்தால் மட்டும்தான் ஸ்திரமான ஒரு தேசத்தை கொண்டு செல்ல முடியும். அரசியலமைப்பு பேரவை என்பது ஒரு ஜனநாயக வழிமுறை என்று நாம் சொல்லிக்கொண்டு அரசியல் அமைப்பு பேரவைக்குள்ளும் ஒரு அரசியல் கலப்பு இருக்குமாக இருந்தால் அல்லது ஒரு தீர்மானத்தை எடுப்பதற்கு தடையாக இருக்குமாக இருந்தால் இந்த அரசியல் அமைப்பு பேரவை தொடர்பாக நாம் ஆய்வு செய்ய வேண்டி இருக்கிறது. அதிலே பிழையானவர்கள் இருந்தால் அவர்களுக்கு எதிரான நம்பிக்கையில்லா பிரேரணையை கொண்டு வருவதற்கு எல்லோரும் முயற்சிக்க வேண்டும் என்று கேட்டு
விடைபெறுகிறேன். நலின்
மம ஸ்தூதிவந்த வேணுவா. மம அத விசேஷம் அப்படி லக்ஷ்மண் கிரியல்ல விபக்ஷே பிரதான சங்விதாயகத்துமா இதே பத்கரப்பு கதாநாயகத்துமாட கினாபு விஸ்வாசபங்க யோஜனாவ இதிரி பத்கரதிம எதுமா கருணு தேக்காக் பெஹதிலிவ சதான் கெருவா மே துல தமை கதாநாயகத்துமாக விஸ்வாசே பிந்தெண்ணிக்கினைக்காக் மார்கத கிரமல சுரக்ஷித் பணத்தேதி சேஷ்டாதிக்கரணே நிர்தேச நுஸ்கதா ஹரிமீன் பணச சம்மத வீமடி லபாதீம இவ்வகேம விவஸ்தா சபாவே போலீஸ் பிரதியா தெரிமெதி பக்ஷபாத வீம கியன கருணு திக தமை மே கதாநாயக வரையாட்ட தீன விஸ்வாச நதிவீம துல இத்துமா பேதிரியோ சந்தான் கரப்பு காரணாதி ஹபே ஈட அமத்தரவ இத்துமா விஷால வசேன் இத்துமா கருணு திக அமத்தரவ இத்துமா பேதிரி கரண்ட உற்சாக கரா மே கதாநாயக வரையா தேசபாலன வசேன் மகா பக்ஷபாதி புஜ்ஜலே எம்னத்தம் மே தேசபாலன வசேன் நரக பூர்வாதர்ஷ லபாதமீன் கதாநாயக புட்டுவே வட கட்டுத்து கரணவா கினக தமை எதுமா விசால வசேன் பெஹதிரி கரே முகத ஏகதி எதுமா அப்படி பலாபுரத்துனா முகத மே கதாநாயக வரையாகே தேசபாலன இத்திஹாசே கத்தம மெதுமா மே ரட்டே அவுருது 45 பமன மே ரட்டே தேசபாலனே விவித தனதுரு தரலா பார்லிமேந்து சா பலா சபாவத்துல விஷால தனத்துரு ஹெமனத்தா ரட்ட வேணுவே வடா கரப்பு தேசபால நாயக்கே எத்துணி விசேஷம் சந்தான்கரா சங்வர்தன கமிட்டியோக சபாபதி வரையா வீம மகா தேசபால பக்ஷபாதி பாவையாக ஹெமனத்தம் மகா வரதாக்கியனுக்கு தமை எத்துமா மே விசுவாச பங்கேட ஆந்தகத்தே මං හිතන්නේ අපි තමුන්නාසල කවුරුත් දන්නවා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා අපි වාගේ නෙමේ මේ දේශපාලන පතාක යෝධෙක්. එතුමා දේශපාලඥයෙක් වශයෙන් දන්නවා, ජනතාවට සේවය කරන පුද්ගලයෙක් වශයෙන් දන්නවා, සංවර්ධන කමිටුවේ සභාපතිවරයෙක් විදිහට ඒ පළාතේ සංවර්ධනයට සහභාගි වීම කතානායක පුටුවක ඉඳලා කොච්චර දුරට ඒකට පක්ෂපාතී වීමක්, එහෙම නැත්නම් පනතක් ගෙදී පක්ෂපාතී වීමක් ඒ තුලට ආඳා ගන්න පුළුවන්ද කියන එක විශේෂයෙන්ම කතා කරන්න ඕන. මොකද ඔබ දෙපළම මේ පාර්ලිමේන්තුවේ තියෙන තාමත් දත් දෙකීම් දෙන දේශපාලඥයෝ දෙන්නේ. අපි දේශපාලට එද්දී අපිට පුළුවන් තරම් අපි බලන්නේ රටක සංවර්ධන කටයුතු වලදී තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ තමන්ට ඡන්ද ලබා දුන්නු පුජ්‍යලයට උපරිම දෙයක් කරන්න කටයුතු කරනවා. ඒක පාර්ලිමේන්තු කතානායක පුටුව ඉඳගෙන පළතක් ගෙනල්ලා පළතර පක්ෂපාතී භාවයක් ගේනවා කියන එක කොච්චර දුරට ඒක පුජ්‍යලයක් වශයෙන් ඔබතුමාගේ හෘද සාක්ෂිය දනුව ඔබතුමාට තේරුම් ගනි. ඒ වගේම එතුමා කිව්වා මේ කතානායක පුටුවට ආපුවම සියලු පක්ෂ අමතක කරන්න ඕනයි කියලා. ඒ කියන්නේ පක්ෂ අමතක කරලා ඉතාමත් ස්වාධීනව කටයුතු කරන්න ඕනයි කියන එක තමයි එතුමාගේ තර්කය වුණේ. එතකොට අපි ගත්තොත් පහුගිය කාලය තුළ මේ රටේ හිටපු කතානායකතුරු මේ පක්ෂ තමන්ගේ පක්ෂ අතහැරියද? එහෙම නැත්නම් අප සංවර්ධන කමිටු සභාපතිකමට වැඩිය භයානකයි පක්ෂ සංවිධායකකම. එහෙම නැත්නම් අපි එහෙනම් පක්ෂවල ඒ ප්‍රදේශයේ තමන් නියෝජනය කරපු පක්ෂ සංවිධානකමෙන් අයින් වෙන්න ඕන පක්ෂවල. එහෙනම් ඒකත් මේ කතානායක පුටුවේ ඉන්න සුසුකමක් නෙමෙයි. නමුත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකවත් කොහෙදවත් සඳහන් වෙලා නැහැ තම අපි අපේ පක්ෂ සංවිධානයක අපි ඉන්නවනම් සංවිධායකවරයෙක් වශයෙන් හෝ වෙනත් දේශපාලන පක්ෂ අපි පක්ෂ නියෝජනය කළ මේ පාර්ලිමේන්තුවට එන්නේ පාර්ලිමේන්තුවට එන පුජ්‍යලයෙක්ව කතානායක කරපුවම අර සියලු දේ අපෙන් අයින් කරන්න පුළුවන්ද, එහෙම අයින් වෙනවද කියන එක පහුගිය කාලය තුළ මේ රටේ ඉතිහාසය තුළ කතානායකවරු කිසිම එක්කෙනෙක් එහෙම පෙන්නලා නැහැ. ඒ නිසා කරුණා කරලා අපි අපේ මූලික අරමුණ ඉදිරිපත් කරද්දී අපි අපේ අනිත් සමාන ඉතිහාසයම විකෘති කරලා කටයුතු කිරීම අපි සියලු දෙනාටම රටටත් නරකයි කියන එක මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. එතුමා ඒ වගේම කිව්වා මේ අරගල කාලේදී මේ මෙතුමා මේ අරගල කාලේදී බොහොම පක්ෂ විදියට සැලකුවා. ඒ කියන්නේ බය වුණා. ඒ නිසා තමයි කමිටි තුනක් දුන්නා. ඒ බයට තමයි ඒ කමිටි තුන දුන්නේ, අඬ ගහලා දුන්නේ. ඒ වෙලාවේ අපි ඒක ගත්තා. හැබැයි ඒක ආපහු ඉල්ල ගත්තා කියලා. ඊට වැඩිය ලොකුම තනතුරත් එතුමා බැලිහත් වෙලා මේ රටේ තුන්වෙනි පුරවැසියා විදිහට මේ රටේ ජනාධිපතිවරයෙක් නැති වෙලාවේ එතුමා මේ රටේ ජනාධිපතිවරයෙක් නැති වෙලාවේ මේ රටේ යම් කාලයක් නායකත්වය දුන්නා. ඔබතුමා ඒක දන්නවා. මොකද මේ රටේ අනිකුත් දේශපාලන පක්ෂ සහ සියලු දෙනා කිව්වේ ඔබතුමා ජනාධිපතිවරයා විදිහට මේකට මේ වැඩ බාර ගන්න, එහෙම නැත්නම් ජනාධිපතිවරයා විදිහට අවශ්‍ය තීන්දුව තීරණ ගන්න. හැබැයි එතුමා එහෙම කරේ නැහැ. එතුමා සියලු දෙනාටම සවන් දුන්නා, සියලු දෙනාගෙන්ම අදහස් ගත්තා. එතුමා එක වෙලාවක හැමතිස්සෙම පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න එතුමා තමන්ගේ නිල නිවසේ ඉඳලා හැමතිස්සෙම අවශ්‍ය කරන කටයුතු කෙරුවා. එතකොට ඒ අවස්ථාවේදී මම බලාගෙන විපක්ෂයයි කිව්වා කතානායකතුමා මොනවා වුණත් මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ නිසා එතුමා ඒ වෙලාවේදී ගත්ත තීන්දුව හරි. මේ පාර්ලිමේන්තුව තුලට කඩාගෙන එන වෙලාවේ ඒ වගේම එතුමා කොයි වෙලේවත් මේ කොළඹින් පැනලා ගියේ නැහැ. එතුමා කතානායකවරයා විදියට පාර්ලිමේන්තුව අභියසම තියෙන එතුමා නිල නිවාසයටලා හිටියා. ඒ අවශ්‍ය කරන උපදෙස් දුන්නා. හමුදා නායකයෝ අපි මතකයි, හමුදා නායකයෝ පොලිසිය ගෙනලා එතුමා උපදෙස් දුන්නා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, එහෙම නැත්නම් මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරන්න එතුමා විශේෂයෙන්ම කටයුතු කෙරුවා. මට එතුමා ගැන විශේෂයෙන් හොඳ කියන්න ඕනේ නැහැ. මට අවශ්‍යතාවයේ තියෙන්නේ අපි දෙයක් කරපු දෙයකදී විශේෂයෙන්ම මේ රට කඩා වැටෙන මහා විනාශයක් අතළඟට ගෙනාපු වෙලාවක කතානායකවරයා වශයෙන් එතුමා තමන්ගේ පක්ෂ පාට වලට වැඩිය රට ගැන හිතලා ඒ අවශ්‍ය කරන පියවර ගත්තා. ඒ වෙද්දිත් මේ එතුමා මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයා රටෙන් ගිහිල්ලා රටේ නැතුව කිසිම දවස් දෙකක් වෙනකන් ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අනුපාතිවේ ජනාධිපතියෙක්වත් වැඩබල ජනාධිපතිවරයෙක්වත් පත් කරලා තිබ්බේ නැහැ. ඒ වෙලේදී කතානායකතුමා තමයි සම්පූර්ණ වගකීම ගත්තේ. එතුමා ඒ අනුව කටයුතු කරපු නිසා තමයි අද අපි මේ පාර්ලිමේන්තුව තුළ මේ කටයුතු කරගෙන ඉන්නේ කියන එක මට විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි අර කමිටි තුනට අමතරව මහා විශාල තියෙන බලතල තියෙන ජනාධිපතිකම හරි ඔබ 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 පක්ෂයට එහෙම නැත්නම් ඔබ සියලු දෙනාටම ගන්න අවස්ථාවක් එක අවස්ථාවක තිබ්බා. ඒකත් අපි මතක් කරන්න ඕන. මේ ජනාධිපතිතුමා ඒ වකීම් බාර ගන්න වෙලාවට ඉස්සෙල්ල ඒක වැඩි වාසිය තිබ්බ විපක්ෂයට ඒ තනතුර අරගෙන අද විපක්ෂයේ හිටිය විපක්ෂයේ ගත්තනම් විපක්ෂයෙන් තමයි අද ජනාධිපතිවරයෙක් බිහි වෙන්නේ. කොමිටි තුනක් නෙමෙයි. කොමිටි තුන කියන්නේ මොකද්ද? එසා එතුමා ඒක දුන්න එක ගැන අපි විශේෂයෙන්ම අපි කියනවා ඒකට අවතක්සේරු කරන්න එපා. ඉතින් ඒ වගේම එතුමා කිව්වා මේ ආදර ලිපි ගැන. ඉතින් මේ ආදර ලිපි විශේෂයෙන් එතුමා ලියනවා ජනාධිපතිවරයාට. ඒ නිසා ඒ වැනි කටයුතු වලදී එතුමාගේ විශ්වාසය බිඳෙනවායි කියලා. මං හිතන්නේ කතානායකවරු ආදර ලිපි ලියලා මම දන්න එක ආදර ලිපියක්ද කියලා. ඒක ආදර ලිපි
අන්න
හතරයි තිබ්බේ. හරි, ඒක ධම්මික
දතුමා පාවිච්චි කරපු වචනට මං කියන්නේ
ධම්මික දසනායක මහත්තයාගේ වාර්තාවේ තිරා ඡන්ද හතරයි කියලා. ඒතොර කතානායකතුමා විවස්ථාදායක සභාව ඇතුලේ ඡන්ද පාවිච්චි කළත්
නැහැ.
ජනාධිපතිතුමාට ලියපු ලියුමේ තිබ්බේ හතරයි කියලා. ඉතින් ඒ ඊට පස්සේ මේ හතර පහ වුණේ කොහොමද කියලා මම
අහන්නේ.
හරි හරි, ඔබතුමා ඒක ලේකම්වරයා වශයෙන් ලේකම්වරයාගේ ලිඛිත ලේකම්වරයාගේ
කතා කරනවද?
සභාව යුරුනේන් පස්සේ ලියුල්ලිල වෙනස් කරන්න බෑ. ඒකයි වුණේ.
හරි,
දැන් ආදර ලිපියක් ලිව්ව ජනාධිපතිතුමයි කතානායකතුමයි අතර. ඔන්න බබ හතර පහ කරුවා කියලා.
හරි, ඔබතුමාගේ හරි ඉවරද? හරි, දැන් ඔබතුමා මේක පිළිගන්නකෝ. ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව ලිවීම සම්බන්ධව ලේකම්තුමා ලිව්වා හතර දෙනාගේ. එතකොට ඔබතුමාට තියෙන ප්‍රශ්නේ තමයි කතානායකවරයාගේ ඡන්දය පාවිච්චි කරන විදිහ කතානායකවරයා කියපු විදිහ වැරදි කියන එක.
ඡන්දය පාවිච්චි කරුවේ නැහැ.
ඔව්,
ඒකයි එතුමාට කියන්න තිබ්බා.
ඉතින් එයාට පාවිච්චි කරලා
කිව්වකෝ එතුමාට ඔය ඔබතුමා කියන තර්කේ කියලා එතුමාට ඡන්ද පාවිච්චි කරලා තිබ්බා. එතුමා ඡන්ද පාවිච්චි කරුවේ නැහැ.
ඔව්,
ඉවුරුණයින් පස්සේ ඔක්කොම ඉවුරුණයින් පස්සේ කතානායකතුමා ලියුමක් ලියනවා ජනාධිපතිතුමාට.
ජනාධිපතිතුමාට කවුද ලියුම?
ලියුමකින්
නෑ. ඔබතුමා කියන්නේ ජනාධිපතිතුමාට කතානායකතුමා ලියුම ලියුමක් තියනවද?
මගා තියනවා.
මොකද ලියුම?
මගව තියනවා.
ඉතින් ලියුම සභාගත කරන්නකෝ.
බට සභාගත
කරන්න. ඔබතුමා ඔබතුමා මෙච්චර ඔබතුමා මේ රටේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
කතාව කරගෙන යන්න.
ඔබතුමා එහෙම කරනවා නම් ඔබතුමාට මේ විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරද්දී ඔබතුමා එහෙම ආදර ලිපියක් කියලා ස්වභාවයෙන් ලියපු ලිපියක් තියෙනවා ඔබතුමා ඉදිරිපත් කරන්න. දැන් මට හරි ඔබතුමාගේ කතාවට මම උත්තර දුන්නා. ඉතින් ඒ නිසා ඔබතුමා ඒක ඔබතුමා ඉදිරිපත් කරන්න. ආදර ලිපියක් කියන එක ඔබතුමා ඔබතුමා දැන් මට වෙලාව දෙනවද? ඔබතුමා ලක්ෂ්මණ කියලා මැතිතුමා නෑ අභියෝග කරලා නෙමෙයි ඔබතුමා දෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. ඕක ඔතන කියවන්න එපා. ඔබතුමා හැන්සාඩ් කරන්න හැන්සාඩ් ගත කරන්න. ඕක ඔබතුමා එවැනි කියෙව්වා.
අන්තුමා ඔබතුමා එතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුරු දුන්නේ නැහැ. එමෙතුමා කාලේ තමයි
දැන් මම කතාවට බාධා කරන්න එපා. ඔබතුමා එළියුම ඉදිරිපත් කරන්න. ඔබතුමා ඉදිරිපත් කරන්න. ඉදිරිපත්
කරා. එතකොට ගරු එමෙතුමාගේ කාලේ තමයි මෙතන අවසන්.
දැන් මගේ කාලෙන් ගන්න එපා.
ගරු එමෙතුමා කතා කර.
කිරියල් එමෙතුමා. බය කරන්න එපා. ඔබ පක්ෂපාතීව යන්නේ බය කරන්න එපා. අන්තිමේ බය කරන්න එපා. දැන් මේ
ගරු මහතුමා දැන් ඔබතුමා එතුමා අහපු ප්‍රශ්නෙට ඔබතුමා පිළිතුරු දුන්නා. ඔබතුමා එතුමාගේ කාලේ
ඉදි ඔබතුමා දැන් ඉතින් මගේ පස්සේ ඔබතුමා ගියමඩ දෙන්නකෝ
මම මයිකේ දුන්නා
ලක්ෂ්මණ කිරියල්ල මැතිතුමා
මයිකේ දුන්නා එතකොට අමතුමාගේ කාලේ තමයි මේ යන්නේ නෑ මට එහෙම චෝදනා කරන්න එපා මම තමයි දැන් මේ ඔබතුමාගේ කතාවට දුන්නා
බයලාදෝ කියන්නේ නෑ දෙව් හරි දැන් ඔබතුමා මගේ කතාව ඔබතුමා ලක්ෂ්මණ කිරියල්ල මැතිතුමා මේක අහන්න දැන් ඔබතුමා හරි දැන් අර පිළිගන්නවා ඔබතුමා ඔයක දෙන්න සභාගත කරන්න ඔබතුමා සභාගත කරන්න නෑ අභියෝගයක් නෙමේ මේක ඔබතුමා ඔබතුමාගේ ආදර ලිපිය ඉදිරිපත් කරන්න කියලා කිව්වේ ආදර ලිපිය ඉදිරිපත් කරන්න කියලා කිව්වේ ඕක මහ ලොකු අභියෝගයක් නෙමේ ඔයාට දෙන ලොකු අභියෝගයක් ඕක හරි ඉතින් ඒක ඒකයි හරි හොර ලිව්ව ඉදිරිපත් කරන සභාවට හරි
ඕකෙන් පස්සේ දෙන්නේ මම කතා
මගේ කතාවෙන්ද කතා කරන්න ඉඳ දෙන්නේ දැන් අපි මේකෙදි කතා කරන්නේ මම හිතන්නේ මූලසන හොඳම මන්ත්‍රීතුමනි මේ කරන වැඩේ කතානායකතුමා විරුද්ධව වැඩ කරන වැඩ පිළිවෙල නෙමෙයි මේක මේ ආණ්ඩුව අපි අද මේ ගෙන වැඩ පිළිවෙලට කරන වැඩ පිළිවෙලක් කියන එක තමයි මම දකින්නේ විශේෂයෙන්ම අපි මේ රටේ ආර්ථිකය හදලා ආර්ථිකය හදලා මේ රටට යම් සහන දීලා රටේ මිනිසුන්ට අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කරද්දී අර අහක යන කතානායකවරයෙක් අල්ලගෙන මේ කරුණු දෙකක් කියලා පනතක් ගැන එතකොට ඒ අනුව කටයුතු කරද්දී මේක මේ අහක යන කතානායකවරයෙක් අල්ලගෙන කරන වැඩපිළිවෙළ මේක මං හිතන්නේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට පහුගිය කාලේ තුල විශාල වශයෙන් බාධා කෙරුවා විශාල වශයෙන් බාධා කරලා ආර්ථික වැඩපිළිවෙළ කඩා වටලන්න වැඩ කටයුතු කෙරුවා ඒකේ අවසාන ප්‍රතිඵල මොකද්ද උනේ අවුරුදු එකහමාරක් යද්දී අපි මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කරලා රටේ අවශ්‍ය කරන සියලු ප්‍රතිපත්ති තීන්දුව අරගෙන ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළට ගියා මං හිතන්නේ අපි අවුරුදු එකහමාරක් යද්දී මේ කියපු සියලු තමුන්නාසල විපක්ෂයේ විදියට කියපු සියලු දේ බොරු කෙරුවා අපි ආර්ථික ඉලක්කම් වලට යද්දී මේ රටේ අපිට තිබ්බ ප්‍රශ්න මූලික ප්‍රශ්න මම ඕනනම් කියන්නම් මේ අනුපාතික ජනාධිපති තේරුණු දවසේ විපක්ෂ නායකතුමා කියපු ටික මේ කතානායකතුමා ඉස්සරහා මං කියපු ටික කියන්නම් හැබැයි ගරු කතානායක අපි හොඳින් අවබෝධ කරගන්නට ඕනෑ කරන කාරණේ තමයි සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස් වුණා නාම යෝජනා වලට දින දුන්නා අපි අද ජනාධිපතිගේ තෝරන ක්‍රියාවලියට සහභාගී වුණා නමුත් මහ පොළොවේ යථාර්ථය කුමක්ද යහපොළේ යථාර්ථය මොකක්ද මේ රටේ ජනතාවට පෙට්‍රල් නැහැ මේ රටේ ජනතාවට භූමි තෙල් නැහැ මේ රටේ ගැමිණි වව්වරුන්ට කුඩා දරුවන්ට සීපෝෂලාගේ ලබා දීලා නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර පාන මෙන්ම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ බලපත්‍ර ගැටලු තියෙනවා. මේවට විසඳුම් අවශ්‍යයි කියන එක තමයි එතුමා ඉල්ලුවේ දා. ඔය කතානායකවරයා ඉස්සරහා මේ අනුපාතික ජනාධිපතිවරයෙක් පත් කරන දවසේ අද මේවට උත්තර ලැබිලා තියෙනවා. අද මේවට උත්තර ලැබෙද්දි තමයි මේ අහක යන කතානායකවරයෙක් අල්ලගෙන කොහොමද මේක ආණ්ඩුවට මේකෙන් තර්ජනයක් එහෙම නැත්නම් ආණ්ඩුවට මේකෙන් බලපෑමක් ඉෂ්ට කරන්නේ ඒ කරන වැඩ පිළිවෙල තමයි යන්නේ මේක තමයි ඇත්ත කතාව ඔබ සියලු දේ දන්නවා මේ කතානායකවරයා ඔබතුමා කතාවේදි කිව්වා මම ඒකට බොහොම ගරු කරන ඔබතුමාට කතානායකවරයෙක් නෙමෙයි කාටුණත් වැරදි වෙන්න පුළුවන් ඒ වැරදියකදී අපිට යම් සමාවක් දෙන්න පුළුවන් අපිට ඒක කතා කරන්නත් පුළුවන් ඒකත් ඇත්ත මම ඔබතුමාට ඒ පැත්තෙන් හරි ගරු කරනවා ඒ වගේම කිව්ව ඔබතුමා මෙහෙම කිව්වට අපි එහෙම තරහ වෙන්නේ නැහැ අපි හිතේ තියාගන්නේ නැහැ ඒකටත් මම ඔබතුමාට ගරු කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔබතුමාගේ හෘද සාක්ෂිය දන්නවා මේ කතානායකවරයා එච්චර පල්ලෙහාට ගිහිල්ලා දේශපාලනය කරලා මේ කතානායක පුටුව පාවිච්චි කරලා නැහැ කියන එක ඔබතුමා දන්නවා ඒ නිසා තමයි මම කියන්නේ මේ අපි ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම තුළ මේ තියෙන විපක්ෂයට තියෙන පීඩනය කොහෙන් හෝ පිට කර ගැනීමක් තමයි මේ කතානායකවරයාගෙන් මේ පිට කරන්න කියන එක තමයි මම මගේ කතාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්නේ. මොකද අපි ඔබ සියලු දෙනා මේ ජනාධිපතිවරයා පත් කරගද්දි හිතුවේ මේක තවත් මාස කීපයක්වත් මේ ආණ්ඩුව ගෙනියන්න බෑ. මේ රටේ මිනිස්සු නැවත ඒ පත් කරන ජනාධිපතිවරයාත් ගහලා එළවයි. ඒ ගහලා එළවපුවම අපිට තව ටිකක් මුල් හරි කරගන්න පුළුවන් කියන එක තමයි හිතුවේ. නමුත් එහෙම තත්ත්වයක් නෙමෙයි අද රටේ සිදුනේ. අද වෙද්දී මේ රටේ ජනාධිපතිවරයා ස්ථීර වෙලා මේ ආණ්ඩුව ස්ථීර බවට පත් වෙලා රටේ ජනතාව කියනවා මොනා වුණත් මේ ජනාධිපතිවයි මේ ආණ්ඩුවයි යම් සහනයක් අරගෙන ගියා. ඒ නිසා මේ රට මේ විදිහට හරි ගිනිච්ච එක ලොකු දෙයක් කියන එක මේ රටේ ජනතාව අද කියනවා. ඒ නිසා තමයි ඔබතුමාලට මේ ප්‍රශ්නේදී කතානායකවරයා මතක් වුණේ. යකෝ දැන් කතානායකලා මේ 50 ගේනවා මේ රටේ පුදුව අපි පුළුවන් තරම් මේ රටේ ආර්ථිකය වෙනස් කරන 50 ගේනවා අධිකරණ ශේෂ්ඨය තුල 50 ගේනවා 50 80ක් 90ක් ගෙනලා පාර්ලිමේන්තුව තුල වෙනස්කම් කළද්දී මෙන්න අහක ඉන්න කතානායකවරයෙක් මතක් වුණා. යම් වැඩේ හරියන්නේ නැහැ මේ කතානායකවරත් මේ 50 පාස් කරනවා ටට් ටට් ටක් ගාලා පාස් කරනවා. එහෙනම් කතානායකලට පොඩියක් ඉන්ජෙක්ෂන් එකක් දීලා ටුට් ටුට් ටුක් ගාලා මොන හරි කරන්න ඕනේ කියලා හිතුණා. ඔහොම දේවල් ඉතින් හිතෙනවා. ඒ හැමදේම හරියන්නේ නැහැ. අපි හිතන දේවල් හරි ගියා නම් ඔය අය හැමදාම ඔය පුටු වලින් ඉඳද්ද බෑ. අපිට එහෙම මේ පුටුවේ හැමදාම ඉඳද්ද බෑ. මේක තමයි තත්ත්වේ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම දන්නවා තමුන්නාසලගේ අවසාන අභිලාෂයම නැත්නම් අවසාන බලාපොරොත්තුව මොකද්ද කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේ අවුරුදු 45ක දේශපාලනයක් කරපු මේ කතානායකතුමා මේ ගත්තු තීන්දුව නිසා අපි මෙච්චර පල්ලෙහාට දාලා කතා කරනවා නම් ඔබ සියලු දෙනාට මේ දේශපාලනය කරද්දී ආපු දේවල් අපි සියලු දේ පිළිගන්න වෙනවා. ඔබතුමාලගේ ජීවිතයටත් ඇවිල්ලා තියෙනවා චෝදනා. මේ අපිට සියලු දෙනාට චෝදනා ඇවිල්ලා තියෙනවා. ඒ වල චෝදනාව ඇත්තද කියලා දන්නේ නැතුව අපි කවදාකවත් පිළිගන්න හොඳ නැහැ. එතුම ඇත්තටම පක්ෂග්‍රාහය කටයුතු කරුවද කියලා තමුන්නාසගේ හෘද සාක්ෂිය අනුව දන්නවා එතුම එහෙම කරුවද කියලා. ඒ නිසා අපි ඒකට එහෙම කරන්න හොඳ නැහැ. නිසා එතුමා මේ අවුරුදු 45ක දේශපාලනයේ අවසානයේදී ඔබ සියලු දෙනාට ලබා දෙන්නේ මේ වාගේ ඇගෙවීමක් නම් ඔබ සියලු දෙනාටත් වෙන්නේ අවසානයේදී ඒ ඇගෙවීමට ලක් වෙන්න කියන එක වැණි ඇගෙවීමට ලක් වෙන්න කියන එක මතක් කරමින් අපි විශේෂයෙන්ම කතානායකතුමා මේ ගෙනිච්ච වැඩපිළිවෙල අද වෙදී මේ ආර්ථික වශයෙන් කඩා වැටුණු රට ඒ වගේම දේශපාලන වශයෙන් කඩා වැටුණු රට ඒ අවස්ථාවේ තුමා දුන්නු මේ රටට දුන්නු ශක්තියට අපි එතුමාට විශ්වාසය පළ කරනවා. අනිවාර්යයෙන්ම මේ විශ්වාසභංග යෝජනාව පරාජය කරනවා කියන එක ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු එමතුමා. මීළඟට ගරු හෙක්ට අපුවාමේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. ඔව් කියන්න ගරු මන්ත්‍රීතුමා.
ඔබතුමාට මතක ඇති මට කලින් කතා කරපු අමිතුමා අභියෝග කෙරුවා. මේ ගරු කතානායකතුමා ජනාධිපතිතුමාට ලියපු ලිපිය සභාගත කරන්න කියලා. මම ඒක කියවලා සභාගත කරනවා. කියවලා.
කියවන්න කර්මන්තුමා කාල සීමාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔබතුමා සභාගත කරන්න.
නෑ මේක මේ
හරි ඔබතුමාගේ පොයින්ට් එක තමයි
සභාගත කරන්න. ඉතා කෙටි ලිපියක්.
නෑ මේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. වෙලාව සම්බන්ධව
කර්මන්තුමා මම මේක සභාගත කරනවා. මේකේ තියෙන්නේ විවස්ථාදායක සභාවේ
කර්මන්තුමා ඔබතුමා වෙලාව
තිබ්බ ඡන්ද හතර පාවුනේ කොහොමද කියන තරම මේකේ තියෙන්නේ. මෙන්න
අරු සභාපතිවරණි ඔබතුමාගේ අවස්ථාවට ස්තුතිවන්ත වෙනවා. බලපෑමෙන්ම සිහිපත් කරන්න ඕන මෙරටේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව නැති කරගත්තේ විනාශ කරගත්තේ 225ටම වැණුම් ආණ්ඩ සැලැස්ුවේ මේ වගේ මේ ආණ්ඩු පක්ෂය කරන කතාවලින් කියන එක බලපෑමෙන්ම සිහිපත් කරන්න ඕන. මතක තබා ගන්න සභාපතිවරණි මේ රටේ මේ තිබෙන ආණ්ඩුවට විරුද්ධව අරගලයක් පාරට බැස්ස.
අන්තවත් අරගලයක් පාරට බැස්සේ මිනිහරි පහක කාලයක් එක මිනිත්තු 15ක කාලයක් තියෙනවද?
අරගලයක් පාරට බැස්සේ ඒ ජනතාව එළියට බහින්න හේතුව තමයි විශේෂයෙන්ම බඩගින්න විදුලි ආලෝකයේ නැති වෙච්ච එක ඒ ජනතාවට. ඊළඟට තෙල් ටික විශේෂයෙන්ම ගෑස් ටික මේ සියල්ලම නැති වෙච්ච නිසා තමයි ඒ නැති කරපු නිසා තමයි මෙරටේ ජනතාව එළියට බැස්සේ. ඒතර මතක තබා ගන්න ඕන මේ කතා කරපු අමාත්‍යතුමාලා මන්ත්‍රීතුමාලාවත් ඒ වගේම මේ කතානායක පුතුවේ ඉන්න කතානායකතුමාවත් ඒ අරගලයේදී සම්පූර්ණ සමස්ත ආණ්ඩුවම තමයි එළවේ. මේ ජනාධිපතිතුමාව විතරක් නෙමෙයි හිටපු ජනාධිපතිතුමා විතරක් නෙමෙයි එළවේ. ඒ සියලු දෙනාම තමයි එළවේ. හැබැයි ඒ එළෙව්වට පස්සේ තමයි තාමත් ආණ්ඩුවේ රැඳිලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වර්තමාන ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න. හැබැයි මතක තබා ගන්න ඕන මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ වෙනසක්. ඒ බලාපොරොත්තු වුණ වෙනස කතානායකතුමා ඔය පුටුවේ වාඩි වෙලා කතානායකතුමාට තිබුණා පාර්ලිමේන්තුව උත්තරීතර හැටියට ඒ වෙනස කරන්න. මොකද මේ පාර්ලිමේන්තුවේ 225ම එපා කියලා ජනතාව හංගඩු ගන්නකොට තවදුරටත් ජනතාව විසින් පාර්ලිමේන්තුවේ 225ම එපා වෙන තත්ත්වයට කතානායකතුමා මේ පාර්ලිමේන්තුව හසුරවපු වරු තමයි ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. මොකද හේතුව මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා මතක තබා ගන්න ඕන මේ වෙනස්කම් කරද්දී මේ පාර්ලිමේන්තුවට උදව් කරන්න ලෝකේ රටවල් වල පාර්ලිමේන්තු බහුතරයක් බලාපොරොත්තු වෙ ඉන්නවා. සමහරලාට ඒවා ආධාර විතරයි. ඒවා එක පැත්තෙන් දැනුම වශයෙන් වෙන්න පුළුවන්, මුදල් වශයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් භාණ්ඩ වශයෙන් වෙන්න පුළුවන්. එයා සමානවම ඒ සම්බන්ධතාව වෙන්න පුළුවන්. මේ සියල්ලම කටයුතු කරද්දී බලන්න අද දවසේදී අපි මේ පාර්ලිමේන්තුවේ කරන්න තිබිච්ච දේවල් ටික මේ පාර්ලිමේන්තුවේ අපේ රිසර්ච් එක බලන්න. අපේ රිසර්ච් එක මීට වඩා 10 ගුණයක් අපිට වැඩි කරන්න තිබුණා. අද රිසර්ච් එකේ ඉන්න කණ්ඩායමට එයාට ඇත්තට මීට වඩා ගොඩක් පහසුකම් වැඩි කරන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි, ඒ පහසුකම් වැඩි කරන වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී ලෝකේ රටවල් බහුතරයක් එක එක සංවිධාන මේ සඳහා අවශ්‍ය උදව් උපකාර ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන වැඩසටහන් ටික ගන්න තිබුණා. ඒ කාරණා ටික සිද්ධ වුණේ නැහැ. මොකද හේතුව තමයි අරගලයෙන් මෙරට වෙනස් කරන්න කියලා, මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා එව්වට පස්සේ ප්‍රධාන වශයෙන් අපි බිහි කරන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විනයගරුක දැනුම තියෙන මන්ත්‍රීවරයෙක් තමයි අපි බිහි කරන්න ඕන. එතකොට දැනුම වැඩි කරන්න. හැබැයි මේ පාර්ලිමේන්තුවේ මොකද සිද්ධ වුණේ? පාර්ලිමේන්තුවේ හැම මොහොතකම සිද්ධ වුණේ කාට හරි මඩ ගහන එක, නැත්නම් එක සමහරලාට බඩගෝස්තරවාදී කතා කියන එක, එහෙම නැත්නම් එක එක්කෙනාට ඇඟිල්ල දික් කරලා එක එක දේවල් කියන එක. දැන් වුණත් ඒක තමයි පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ. මොකද ඇත්තටම දැනුම අඩු සමහර බුද්ධියෙන් අඩු මෝඩය සමහරලාට පාර්ලිමේන්තුවට ආපුවම ඒ වගේ වැඩකටු සිද්ධ වෙනවා. හැබැයි ඒ අයව හැසිරවීම විශේෂයෙන්ම ගරු කතානායකතුමාට මේක හරි නිවැරදිව කරන්න තිබුණා. නිවැරදිව කරලා අර දැනුම නැති වුණාම, ඇත්තටම අවබෝධය නැති වුණාම ඕඩකම අධ්‍යාපනයේ අඩු අය නිවැරදි කරලා හදන්න තිබුණා. හැබැයි ඒ හදන වැඩපිළිවෙල කතානායකතුමාට සිදුුනේ නැහැ. එතුමා කරේ පැහැදිලිව හැම මොහොතකම මේක පොහොට්ටුවේ කාර්යාලයක් හැටියට ක්‍රියාත්මක කරා. ඒ නිසා තමයි පොහොට්ටුවේ වැඩ ටිකට විතරක් එතුමා හැමතිස්සෙකම අත උස්සන්න ගත්තේ. ඒ නිසා තමයි විශේෂයෙන්ම යම් කිසි වැදගත් කාරණාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරද්දී ඒකට අවස්ථාව දෙන්නේ නැතුව සමහරලාට පොයින්ට් ඔෆ් ඕඩර් දෙනවා ආණ්ඩුවට. ඒ පොයින්ට් ඔෆ් ඕඩර් දෙන්නේ ක්‍රමාරලාට සමහර කට්ටියගේ පවුල් වලට මඩ ගහන්න, එහෙම නැත්නම් වෙන විදිහේ මඩ ප්‍රචාර ගෙනියන්න. මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ කාලය අරගෙන බලපුවම මේ පාර්ලිමේන්තුවේ කරලා තියෙන වැඩිපුර එක එකනාන මඩ ගහන වැඩසටහන් මිසක් පාර්ලිමේන්තුවේ අලුත් යෝජනා අලුත් නිර්මාණ ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා තමයි 225ටම යන්න කියලා ජනතාව කියන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ වකිම කටේට කරන් තිබිච්ච දේවල් ටික තමයි මීට වඩා කොමිටි සිවිල් සමාජයත් එක්ක ඒකරාශි කරගත්ත කොමිටි නිර්මාණය කරන්න තිබුණා. ඊළඟට විශේෂයෙන්ම තරුණයෝ අරගලයෙන් එළියට බැස්ස තරුණයෝ ටිකව පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවත් එක්ක පරිපාලනයට සම්බන්ධ කරලා ඒ වැඩ කටයුතු කරන්න කියලා තරුණ කණ්ඩායමක් තෝරගත්තා. ඒ තරුණ කණ්ඩායම ගේන්න තුන පාර්ලිමේන්තුවට. හැබැයි ඒ තරුණ ටික අතර වැට්ටුවා. ඒ තරුණයාට යම්සේ දීපනාවක් තියෙන වැඩසටහනක් හදන්න තිබුණා පාර්ලිමේන්තු ක්‍රමයට සම්බන්ධ වෙලා. මේ රටේ අලුත් ආර්ථික යෝජනාවල් වලට, විශේෂයෙන්ම සමාජීය යෝජනාවල් වලට එයා සමානව පරිපාලනයට අවශ්‍ය දැනුම එකරාශි කරගන්න තරුණයන්ගේ අදහස් වලට ගරු කරන වැඩසටහනක් හදන්න තිබුණා. හැබැයි ඒ වැඩසටහන් හදනව වෙනුවට හැම මොහොතකම මෙතන ඉදිරිපත් කරේ හැම පනතක්ම ගෙනල්ලා පොහොට්ටුවේ ආණ්ඩුවට අවශ්‍ය කරන වැඩසටහන් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තමයි අද ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙයටත් ඇවුම්කන් දෙන්නේ නැත්තත් පත් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම දැන් මේ කතා කරපු හැම දෙයක්ම ගත්තාම කතානායකතුමාගේ වගකීම ඉෂ්ට කරනවා වෙනුවට ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ පොහොට්ටුවේ ආණ්ඩුවේ කියන කණ්ඩායම වෙන්න පුළුවන්. ඒ සියලු දේ තමයි කරේ. එතනදී දැන් මෙතුමා කිව්වා, මීට පෙර කතා කරපු අමාත්‍යවරයා කියනවා, මේ කතානායකතුමා සංවර්ධන කමිටුවක ප්‍රාදේශීය කමිටුවක සභාපති වෙලා ඉන්න එක ඒක සාධාරණීකරණය කරන අතීතය නෙමෙයි. අරගලයකින් කිව්වේ මේ රටේ ජනතාවට අලුත් සේවාවක් ඕන, අලුත් වෙනසක් ඕන, රට බංකොලොත් කරපු කණ්ඩායමට මේ වෙනස කරන්න බෑ කියන මතය කිව්වේ. ඒ නිසා මේ ඔය උත්තරීතර පුටුවේ වාඩි වෙලා ඒ ජනතාව කියපුවකට වෙනස් කිරීම කරලා පෙන්වන්න දුණා. ගිහිලා සංවර්ධන කමිටුවක සභාපතිවරයෙක් හැටියට වාඩි වෙන්නේ නැහැ මේ වෙලාවේ. මොකද මේ කතානායක පුටුව කියන්නේ මේ රටේ උත්තරීතරම තැනක් පාර්ලිමේන්තුවේ තියෙන. පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි සමස්ත රටේම ගත්තාම ලොකු වෙනසක් කරන්න පුළුවන් තැනක්. හැබැයි ඒ දෙක කරේ නැහැ. තවදුරටත් 225ම එපා වෙන තත්ත්වෙටම තල්ලු කරලා පොහොට්ටුවට කඩේ යන වැඩසටහන තමයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තමයි මේ අද විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ. හැබැයි බාන්න ගිහිල්ලා අහන්න බාන්න ජනතාවගෙන් එළියට ගිහිල්ලා අහනකොට ජනතාව හැම මොහොතකම කතා කරන්නේ කතානායකතුමා ඉඩ දෙන්නේ නැහැ නේද? කතානායකතුමා හරියට කරන්නේ නැහැ නේද? පාර්ලිමේන්තුව කියන කතාව තමයි එළිය කතා කරන්නේ. ඒ නිසා විශ්වාස භංගයේ සිද්ධ වෙලා තියෙන්නේ ජනතාව ගාව. අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විතරක් නෙමෙයි එළියේ ජනතාව සම්පූර්ණයෙන් කියන විශ්වාසයක් නැහැ කියන එක. මොකද මෙතුමා යන ක්‍රියාවලිය සම්බන්ධව ගත්තාම ජනතාව සැහැමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව ලෝකේ අනිත් පාර්ලිමේන්තු හා සසඳලා ගත්තාම සම්බන්ධීකරණය කරපුවාම අපිට ලොකු වැඩ කොටසක් ජාත්‍යන්තරයේ අනිකුත් පාර්ලිමේන්තුත් එක්ක බෙදා හදාගෙන කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ සමහර ඇත්තටම කොමිටි, ඒ කොමිටි වලින් ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. විශේෂයෙන් අපේ ඉතිහාසය ගැන රිසර්ච් එකත් එක්ක සම්බන්ධීකරණය කරලා අපේ ඉතිහාසය ගැන අලුතෙන් අපිට කරන්න පුළුවන් නිර්මාණ ගැන, ඒ වගේම මන්ත්‍රීවරුන්ග යෝජනා සම්බන්ධව, තරුණයන්ග යෝජනා සම්බන්ධව මේ සියල්ල සම්බන්ධීකරණය කරන වැඩසටහනක් ඔය පුටුවේ ඉඳගෙන විශාල වශයෙන්ම අනිත් සියලු දේම එකතු කරගෙන මේ වැඩේ කරන්න තිබුණා. අපි ඒ අගය කිරීමයි ගන්න. එහෙම කරා නම් අපි සියලු දෙනාටම අද ප්‍රශ්නයක් නැහැ, විශ්වාස භංගිකුත් නැහැ, කිසිම දෙයක් නැහැ. මොකද මේ කතානායකතුමා එයාගේ රාජකාරිය හැටියට පාර්ලිමේන්තුවේ ඉතාමත්ම හොඳ වැඩ කොටසක් කරලා තියෙනවා. අතීත පාර්ලිමේන්තුව වගේ නෙමෙයි, මේකේ මෝඩ විදියට හැසිරෙන කණ්ඩායම් නැහැ. මෙයාගේ දැනුම වෙනම වැඩි කරන්න තුන. මොකද සමහර අයගේ ඇත්තටම දැනුම නැති නිසා තමයි බොහෝ වෙලාවට කෑ ගහන්නේ. මොකද හිස් කියන්න දෙයක් නැහැ, තමුන් ගාව කරුණු නැහැ, යෝජනා නැහැ, අලුත් නිර්මාණ නැහැ, රට වෙනුවෙන් අලුත් දෙයක් කරන්න නැහැ. එතකොට බොහෝ වෙලාවට මෝඩ විදියට කෑ ගහනවා ඉන්නවා. හැබැයි ඒ අයව ඇත්තටම දැනුවත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න උන කතා නැහැ. તો මම මේක පුන පුනා කියන්නේ දැනටත් වර්තමානයේ එළියේ පාර්ලිමේන්තුව ගැන කතා කරන්නේ වැරදි අවබෝධයකින් ජනතාව. මේකේ හොඳ යෝජනා ඕන තරම් එනවා. මාධ්‍ය බොහෝ වෙලාවට මේ හොඳ යෝජනා වෙනුවට කඩප්පුලි කතාවක් කිව්වොත් ඒ කතාව මාධ්‍ය යන වැඩපිළිවෙළ තමයි බොහෝ වෙලාවට ක්‍රියාත්මක වුණේ. එසා මේ සම්බන්ධව ගත්තාම අපිට විශේෂයෙන්ම අපිට එතුමත් එක්ක පෞද්ගලික වෛරයක් නැහැ. එතුමත් එක්ක පෞද්ගලික වෛරයක් නැහැ. හැබැයි එතුමාගේ ක්‍රමවේද මේ රටේ අලුතෙන් මේ සමාජයේ ඉල්ලන ක්‍රමවේදයට එතුමා හරියට සැලසුනේ නැහැ. ඒ නිසා පැහැදිලිව මතක් කරන්න ඕන මේ විශේෂයෙන්ම අපේ කමිටු ටික අරගෙන බලපුවම, අපි කෝප එකයි කෝප් එකයි අරගෙන බලපුවම, විශේෂයෙන්ම උදල් කමිටු අරගෙන බලපුවම, මේ කමිටුවල සභාපතිවරු පත් කරන්න යද්දි විතරක් පක්ෂග්‍රාහී විදියට වැඩ කටයුතු කිරීම තව බරපතල චෝදනාවක්. ඒක නිකම්ම නිකන් චෝදනාවක් නෙමෙයි. ඒතකොට ඇත්තටම ඊළඟට ගත්ත අනිත් කරුණු කාරණා සියල්ල මේකට පොදි බැඳගෙන එක එකින් කරගෙන බලන්න. මේ සම්බන්ධව මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීම සම්බන්ධව යම් විදියක සමීක්ෂණයක් කරලා අතුලාන්ත යම්සි වාර්තාවක් සකස් කරන්න කියන බාන. ඒ වාර්තාවේ මොකක්ද එළියට පිළිඹු වෙන කාරණාව කියන එන තොරතුරු ටික හරියට අරගෙන බලන්න. ඒතකොට අපි මෙතන මතක තබා ගන්න එදා අතීතයේ පාර්ලිමේන්තුවල එක එක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි වර්තමානයේ අපේ ජනතාව බලාපොරොත්තු වෙන ලෝකෙත් එක්ක සසඳමින් මෙරට ඉස්සරහට යන්න ඕන කියලා. අද සමස්යක් හැටියට මෙරට බංකලොත් කරපු, මෙරට විනාශ කරපු කණ්ඩායම එහා පැත්තේ ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන තවදුරටත් ඒ අය යෝජනා කරන යෝජනාවලිය අල්ටි කරගෙන බලන්න කොහොමද යෝජනාවල් කරන්න කියලා. මං කියන්නේ මේ ගැන හරියට නිවරදිව සසඳලා හොයලා බලලා තමයි තීන්දුව දෙන්නේ අරගන්න තියෙන්නේ. ඒක කතානායකවරයාට කරන්න තිබුණේ අද මේ රටේ පක්ෂ වෙන්න පුළුවන්, විපක්ෂ වෙන්න පුළුවන්, ආණ්ඩුව වෙන්න පුළුවන්, අමතිවරු වෙන්න පුළුවන්, මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, මේ සියලු දෙනා ඒකරාශී කරගත්ත, සිවිල් සංවිධානත් ඒකරාශී කරගත්ත, තරුණ තරුණියත් ඒකරාශී කරගත්ත අලුත් වැඩපිළිවෙලක් රටට යෝජනා කරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තු තුලින්ම කරන්න තිබුණා. හැබැයි මේකෙදි කියයි අපිට අරෙව කරන්න බෑ, අරෙව මේව කරන්න බෑ. ඒවා පුහු කතා. ඒවා නිකම්ම නිකන් කතා මේ රටේ. මොකද බොහෝ වෙලාවට තමුන්ගේ වගකීමෙන් බැහැර වෙන්න බොහෝ දෙනා ඒ විදිහට කතා කරනවා. ඒ නිසා මතක තබා ගන්න මේකේ කළ යුතු දේ තමයි මේ රට නැවත අපිට හදන්න ඕනේ. මේ රට නැවත හදන්න නම් ඔය කතානායක පුටුව මේ උත්තරීතර පාර්ලිමේන්තුව මේ 225 ඉන්නේ මේ රටේ සමස්ත ජනතාවම නියෝජනය කරමින් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. ඒතර මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටිකයි කතානායකතුමත් කියන්නේ 225 ඇතුළේ ඉන්න කෙනෙක්. ඒතර මේ සියලු දෙනාට වගකීමක් තියෙනවා රට අලුතෙන් හදන්න. නැවත නැවත මං කියන්නේ මේ කතානායකතුමාගේ විශ්වාසය කඩකර ගැනීම දිගින් දිගටම පොහොට්ටුවේ කාර්යාලයක් හැටියට මේ පාර්ලිමේන්තුව පත් කිරීම නිසා තමයි අපි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. වෙන කාරණාවක් නිසා නෙමෙයි. ඒ නිසා අපි ඉල්ලනවා කතානායකතුමාට කරුණා කරලා තමුන් ආසලා සියලු දෙනාම පොහොට්ටුවේ අයත් එකතු වෙලා එළියේ ජනතාවගෙන් ගිහිල්ලා විශ්වාසය ගැන අහන්න. එළියේ ජනතාව තමයි අපිව නියෝජනය කරන කණ්ඩායම. ඒගොල්ලන්ට තමයි අපිව අයිති. අන්න ඒගොල්ලන්ගෙන් අහන්න වැරදිද නිවැරදිද කියලා. මොකද දවස ගානේ මාධ්‍ය හරහා මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන කරුණු කාරණා සම්බන්ධව විමසිල්ලෙන් ඉන්න කණ්ඩායමක් ඉන්නවට ජනතාව හැටියට.
ආ මිනිත්තු දෙකක් කරලා
ඇත. ඒ නිසා ඒ ජනතාව සම්පූර්ණයෙන්ම තීන්දුව කරලා තියෙනවා කතානායකතුමත් වැරදි, මේ ආණ්ඩුවේ කණ්ඩායමත් වැරදි කියලා. ඒ වගේම පැහැදිලිව කියන්න අවසාන වශයෙන් මේ සිද්ධියේදී මතක තබා ගන්න. මේ සිද්ධියේදී අරගලෙන් පස්සේ පොහොට්ටුවේ කණ්ඩායම මේ රටේ සමස්ත ජනතාවම එළවල අයින් කරලා ඉවරයි කියන එක මතක තබා ගන්න. ඒ නිසා ඔබතුමාලා කරන හැම වැඩක්ම පරිස්සමෙන් කරන්න මතක තබා ගන්න. හේතුව තමයි ඊළඟට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනස මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුලින් සිද්ධු වෙන්නේ නැතිනම් මේ එක්කෙනෙකුටවත් පාරට බෑලා ඉස්සරහට යන්න බැරුව යනවා. ඔය කෙරුම්කාරකම් කරන්න බැරුව යන ජනතාව අතර. ඒ නිසා අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ විශ්වාසභංගය ගෙනාවේ සමස්ත ජනතාවගේම විශ්වාස භංගයක් හැටියට මිසක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් විශ්වාස භංගයක් හැටියට නෙවෙයි. මේක සමස්තයක් හැටියට රටේ සමස්ත ජනතාවම කියනවා මේ රටේ කතානායකතුමා ප්‍රමුඛ පොහොට්ටුවේ ආණ්ඩුව ඉතාමත්ම වැරදි විදියට තවදුරටත් මේ රට පාලනය කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒක නිවැරදි කියන කතාව තමයි කියන්නේ. ඒ නිසා ඒක නිවැරදි කරගත යුතුමයි. කතානායකතුමා මෙතෙන්ට ඇවිල්ලා ප්‍රකාශ කරන්න ඕන තමුන් මෙච්චර කල් කරපු රාජකාරිය තුලදී මේ පාර්ලිමේන්තුව තුලත් මේ සභාගර්භයෙන් පිටතත් මේ කළ යුතු අනිකුත් කරුණු කාරණා සියල්ලම නිවැරදි කරාද නැද්ද කියන එක එතුමා යම්කිසි සමාලෝචනයක් ගෙනලා මේ පාර්ලිමේන්තුව තුල ඉදිරිපත් කර යුතුයි කියන තමයි යෝජනාව මම අවසාන වශයෙන් කරන්නේ. බොහොම ස්තුතියි අවස්ථාව ලබා
දීමට. ස්තුතිගරු මන්ත්‍රීතුමා. මීළඟට ප්‍රේමනාත් සී දොළවත්ත ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
එක්කෙනෙක් කියන්නේ
ස්තුති හරි සභාපතිතුමනි, මම හිතන්නේ විපක්ෂය ගෙනාපු මේ විශ්වාසභංග යෝජනාව අද දිනේ මේ දින කීපය තුල එතුමාලා මේ උත්සාහ ගන්නේ දැන් එතුමාලා විශාල වශයෙන් ප්‍රකාශ කළේ මේ පාර්ලිමේන්තුව පුස් දෙයක් කියන කාරණේ විග්‍රහ කරලා. හැබැයි අපි කවුරුත් දන්නවා පහුගිය කාලේ පුරාවටම පාර්ලිමේන්තුවේ මොනතරම් වැදගත් අනපනත් ගණනාවක් සම්මත කරාද කියලා. හැබැයි අද මේ දින තිකේ නියමිතව තිබුණේ කඩ සහ කාර්යාල සේවක රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙඩුම්පත්. වැඩබදු පනතර දාලා සංශෝධන. පෝච්චරි ආර්ථික කොමිසම් සභා පනතේ නියාමන සංශෝධන. මේ සියල්ල අපි පැත්තකට දාලා අද කතා කරනවා තමන්ගේ දේශපාලන ඌමනාව වෙනුවෙන් කවදාක්වත් ජයග්‍රහණය කර නොහැකි බව සක් සුදක්සේ දන්නා විශ්වාසභංගයක් ගෙනල්ලා මෙරටේ ජනතාවගෙත් මෙරටේ නීතිය අනපනත් වෙනස් වෙලා නව අනපනත් හදන්න කියලා අපේක්ෂාවෙන් බලන් ජනතාවගෙත් සියලුම අපේක්ෂාවන් බිඳ දාලා හුදු දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. ඒක දිනන්නේ නැහැනේ. දිනන්න බෑ. අපි කවුරුත් දන්නවා ආණ්ඩු පක්ෂයේ තියෙන සංයුතිය මොකද්ද කියලා. හැබැයි එහෙම තියෙද්දී අර වගේ වැදගත් පනත් කෙටුම්පතක් ගණනාවක් සම්මත වෙන්න තියෙන අවස්ථාවේ ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතුව මොකද කරන්නේ? අද දේශපාලන අවස්ථාවෙන් කටයුතු කරනවා. ඒතොර ඇත්තටම කවුද මෙරටේ නියම මෙරටට ආදරය කරන මෙරටේ අවස්ථාවලින් වැඩ කරන්නේ? දැන් දිගින් දිගටම කියන්න උත්සාහ කරා මේ ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුව කර සභාපතිව මම නැගිට්ටාම ප්‍රශ්නකට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ගන්න ඔය කතානායක තුමාගෙන් මහින්ද යාප අපේවතර මැතිතුමාගෙන් පුදුම මාරුවක් තියෙනවා.
අර පැත්තරමයි දෙන්නේ
විපක්ෂය විතරමයි බලන්නේ. හැම වෙලාවෙම මෙතුමා බලන්නේ විපක්ෂයට වැඩිපුර අවස්ථාව දෙන්න. කල්පනා කළ බැරුවොත් එහෙම මම ආරාධනා කරනවා කරුණා කරලා මේ පාර්ලිමේන්තුවේ කාලය උපයෝගී කරගත්ත මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය බැලුවාම පක්ෂ සහ විපක්ෂ සම්බන්ධයෙන් කරුණා කරලා කමිටුවක් ඉදිරිපත් කරලා හොයන්න. විපක්ෂ නායකතුමා කොච්චර කාලේ පාවිච්චි කරලා තියෙනවද? ආණ්ඩු විරුද්ධපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කොච්චර කාලේ පාවිච්චි කරලා තියෙනවද? විපක්ෂයට කොච්චර කාලේ ගිහිල්ලා තියෙනවද? ගරු මන්ත්‍රීතුමා මම පැහැදිලිව කියනවා කතානායකතුමා ඔය අවස්ථාව ලබා දීමේ නම් කිසිම වෙලාවක ආණ්ඩු පක්ෂය අපිට සහයෝගය ලබා දීලා නැහැ. දැන් අද උදේත් නියෝජ්‍ය කතානායකතුමා ඉදදී අද අවස්ථාව මට හම්බුනේ සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි මට අවස්ථාව ලබා දුන්නේ. 27 ප්‍රශ්න සම්බන්ධයෙන් එතුමා පොඩි වෙලාවක් විරාමයක් අරගෙන. ඒක තමයි ඇත්ත කතාව. සමහරట్లాට අපේ පක්ෂ වලින් තේරුණත් කතානායකතුමා නියෝජ්‍ය කතානායකතුමා බලනවා පොඩි බැලන්ස් ගැතියක් පෙන්වන්න. ඒ නිසා මම ඒ කාරණය ඉතාමත් පැහැදිලිව පෑදිලිව ප්‍රතික්ෂේප කරනවා. ඒ එකම මේ දිගින් දිගටම කතා කරා මේ මෙතුමා අපේ නොයෙක් මේ වරප්‍රසාද ප්‍රශ්නයක් ගැන ඇත්තටම මේක ගැන කතා කරන්න ඕනේ. එතුමා වරප්‍රසාද මගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් සහ ශ්‍රියාද සේමසිංහ මෙතුමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අපි ඉල්ලීමක් කරා මේ පාර්ලිමේන්තුවේ. අපේ සියලුම සමස්ත මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තමයි වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කාරණා ඉල්ලීම කරේ. ඒ වරප්‍රසාද කමිටුවට ඒ වරප්‍රසාද ප්‍රශ්නේ යොමු කිරීම එතුමා ප්‍රශ්නගත ලක් වෙනවා කියන කාර්ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා. මම පැහැදිලිව කියන්න ඕනේ කිසිම අවස්ථාවක වරප්‍රසාද ප්‍රශ්නයක් ගොඩනැගුවා කියලා ශේෂාධිකරණ විනිශ්චයකරුවෝ ගෙන්නන්න කියලා කිසිම නියමයක් තිබුණේ නැහැ. දැන් අපි දැක්කා අඟුලිමාල ඇඟිලි 1000ක් කැපුවා කිව්වා. අඟුලිමාල කැපුවේ 999යි. මං හිතන්නේ එතුමා ඒක දන්නවා, පොඩි වැරද්දක් වුණේ. හැබැයි ගණන් එක්ක මෙතුමල්ල හැමදාම පොඩි සෙල්ලම් කරනවා. දැන් වර කරගන්න හම්බුන්නේ නැහැ. දැන් වරප්‍රසාද ප්‍රශ්නෙත් ඔහොමයි. වරප්‍රසාද ප්‍රශ්නේ යොමු කරා. හැබැයි අපි ශේෂාධිකරණ විනිශ්චයකරුවෝ ගෙන්නුවේ නැහැ. එතනින් යහපැතට ගියාම මණික් කාර් මන්ත්‍රීතුමා කියනවා මේක තමයි මේ විශ්වාස මේ ජන කතානායකවරයට කියනවා පළවෙනි විශ්වාස බංගේ කියලා. ඒ නිසා විපක්ෂය හැම වෙලාවෙම මේ ගණිත ගැටලුව ඉලක්කම් එක්ක සෙල්ලම් කරලා ජනතාව මුලා කරන්න උත්සාහ කරනවා. පැහැදිලිව ගරු සභාපතිතුමනි මේ කියන්න ඕනේ මේ කාරණේ සම්බන්ධයෙන් ගත්තාම එතුමා සම්බන්ධයෙන් විශ්වාස බංගේ යෝජනාවක් ගෙනල්ලා එතුමාව මේ පුටුවෙන් අයින් කරන්න සාධාරණ හේතු නැහැ. එතුමා ඉතාමත් පක්ෂපාතිව සහ එතුමා නීත්‍යානුකූලව කටයුතු කරන කෙනෙක්. මේ රටේ සමාජ මාර්ගගත ක්‍රමපලබඳ ඒ අදාළ පනත් කෙටුම්පත් සම්මත කරන අවස්ථාවේ පවා ඒ අදාළ නීත්‍යානුකූල ක්‍රමවේද තුල තමයි කටයුතු කරේ. ඒ සම්බන්ධයෙන් පෙත්සම් 45ක් ශේෂාධිකරණයට යොමු කළා. එතුමා පැහැදිලිව වැඩ කරේ මෙරට නීතිපතිවරයාගේ උපදෙස් මත. මෙරට නීතිපතිවරයා දුන්න උපදෙස් මත තමයි එතුමා වැඩ කරේ. ඒ නිසා එතුමට පුද්ගලිකව එතුමාගේ ක්‍රියාවලිය තුළ එතුමා යම් ආකාරයේ වැරැද්දක් කරා කියන කාරණය ඉස්මතු කිරීම මම හිතන්නේ උචිත නැහැ කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි දැන් දිගින් දිගටම කතා කළා මේ පොලිස් ප්‍රතිපත් කිරීම සම්බන්ධයෙන්. මම නම් ගරු සභාපතිතුමනි දැකලා තියෙන ආදර ලිපියක් වුණාම දයාබර එහෙම නැත්නම් මගේ මාදර එහෙම නැත්නම් ලබැඳි එහෙම තමයි මම දැකලා තියෙනවා. මම දන්නේ නැහැ කොහොමද මේ ආදර ලියුම් ওই විදිහ ආකාරයට ඉදිරිපත් කරන. මම බැලුවා ආදර ලියුම ගෙන්න ගන්න, මට තවම සභාගත කරපු ආදර ලියුම දැක්කේ නැහැ. මම කොහොම වුණත් පැහැදිලිව මෙතන අවස්ථා මේ අවස්ථාවේ අපි සැලකිය යුතු කාර්යයක් තියෙනවා. ඒක තමයි විවස්ථාදායක සභාවට යම් සමාජිකයෙක් පත් කරලා පස්සේ ඒ සමාජිකයාට යුතුකමක් නැහැ ඡන්දේ නොදී ඉන්න. මේ අය පත් කරන්නේ මේ රටේ වැදගත් අතිශය වගකීම් වලින් අනුන යම් තනතුරක් සම්බන්ධයෙන් වඩා අපක්ෂපාතී වඩා විනිවිද ස්වභාවයෙන් වඩා පත්කිරීම වඩා උචිතයි කියන කාර්ය මත සමා මගේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව අපිත් එක්ක ඉඳලා ජාතික ලැයිස්තුව ආපු මන්ත්‍රීවරයෙක් කිව්වා මේ 21 සංශෝධනය වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහත්මයා තනි වුණා කියලා. මේ තුමාට අමතක වෙලා තියෙන්නේ අපි පොහොට්ටු ඉඳලා අපි කිව්වා නෑ අපි සහයෝගය දෙනවා කියලා. එයිදී වැසිල් රාජපක්ෂ මහත්තයාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ විශාල ගැටලුවක් තිබ්බා. හැබැයි අපි කිව්වා පොහොට්ටු ඉඳලා වැසිල් රාජපක්ෂ මහත්තයාට දේශපාලනය කරන්න අවශ්‍ය නම් එතුමා ඒක අවලංගු කරලා දේශපාලනය කරන්න කරපුවා වගේ. ඒ නිසා සමහර කාරණාවලදී ඔබතුමාලා යම් ආකාරයේ දායකත්වයක් දැක්වුවා. ඔබතුමාලා ඒ දායකත්වය දැක්කේ විපක්ෂයට ගිහිල්ලා. ගරු සභාපතිතුමා විපක්ෂයට ගිහිල්ලා ඕන දෙයක් කියන්න පුළුවන්. අපි සහයක දැක්කේ ආණ්ඩුවේ ඉඳලා. ඔය අද කතා කරන අය ගරු සභාපතිතුමා එදා ආණ්ඩුවේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ මහත්මගේ ආණ්ඩුවේ ප්‍රබලම කාලේ මම ගෝඨාභය රාජපක්ෂ මහත්මගේ ආණ්ඩුවේ අරදිපාරේ යන්නේ කියලා කියන වෙලාවේ මාත්‍රක 3-4 එකතු වුණා නම් අද අපේ ආණ්ඩුව තවම තියෙනවා. ඒ වෙලාවේ yes sir no back pool එහෙම ඉඳලා දැන් අද දැන් ගිහිල්ලා අද විපක්ෂය ඉඳලා කියනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේවා කියන්න ලේසියි. මේවා කරන්න ගියාම අමාරුයි. අද මේ රටේ ජනතාවට දැනෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පෝලිං යුග ගණනාවක් එක තමයි ජනතාව ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. එහෙම අවධියක පාර්ලිමේන්තුව තුළ මිනිස්සුන්ගේ දැනෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙන උදා වෙන ඒ සඳහා අවශ්‍ය වෙලාවෙන් කරන්න ඕන වෙලාවක අපි තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කතානායකවරයා ඉවත් කරන්න අඩුවතර මේක ඉවත් කරන්න පුළුවන් කියලා පොඩි පොඩි සහතිකයක් තියෙන වෙලාව. එහෙම ටයිටයි ගේමක් තියෙන වෙලාව. එහෙම කිසි දෙයක් පේන දෙයක් මානක නැති අවස්ථාවක මේ අවශ්‍ය නැති නිර්අපරාධ කාලනාශි කරන දේවල් ගිරලා තියෙන. ඒ නිසා කරු සභාපතිතුමනි මම විශේෂයෙන් කියන්නේ මේවා නොකළ යුතු දේවල්. අද මම පේනවා විපක්ෂයේ කතා කරන්න කති කිව්වොත් නෑ. දැන් ඔබතුමා ආපු නිසා ඔබතුමාට වෙලාව වෙන් කරා නැත්නම් අප්පුහාමි මහත්තයා තමයි ඔබතුමාගේ කතාවත් කතා කරන්නේ. ඈ මම බොරු නෙමෙයි කියන්නේ ඒ සමන්තිතුමා මේ ඇත්තනේ මං කිව්වේ. හරි ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා මේ ඔබතුමාලා යෝජනා ගෙනල්ලා අද මේ මම කියන්නේ අපි මේ වෙලාවේ කරන්න ඕනේ බෙදිලා දැන් එක නෙමෙයි. ඒ සමන්තිතුමා ඔබට ඔබතුමාට මතක ඇතිනම් මම අපේ අගමැතිතුමා අයින් වුණාට පස්සේ ඔබතුමාගේ නායකයා අගමැතිකම දෙනවා නම් ඔබතුමාගේ නායකයට ඒ අවශ්‍ය සහයෝගය දෙනවා කියලා කියපු මන්ත්‍රීවරයෙක් මම. ඔබතුමාගේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ අගමැතිනෝ නම් ඒ වෙනුවෙන් සහයෝගය දෙනවා කියපු මන්ත්‍රීවරයෙක් මම. සියලු පක්ෂ දේශපාලන පාට පක්ෂ සියල්ල අමතක කරලා එතුමාට සහයෝගය දෙනවා කියපු මිනිස්සෙක් මම. ඉතින් මම ඔබතුමා ඊගාවට කතා කරනවානේ ඇයි බාධා කරන්නේ? එහෙම වතුමා ඔබතුමා කතා කරලා ඊට පස්සේ කතා කරන්න. බාධා කරන්න එපා මම. ඔව්. ඔව් බාධා කරන්න එපා ඔබතුමා. දැන් මම කතා අවසන් කරන්න.
දෙකයි ඔබතුමාට තියෙන එක.
හරි හරි ඒ කාලේ කියපුවා දැන් ඔන්න ඒක නේද? ඔව්. ඒක තමයි. ඔබතුමා අතාරන්න. අපි මෙතන විවාදයක් ඇති කරන්න ඕනේ. කරු සභාපතිතුමනි මේ අපි 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 මේ වෙලාවේ දේශපාලනේ බලන්නේ. අපි පස්සේ ජනාධිපතිවරණේ තියමු. ඊළඟ පාර මම මහමැතිවරණේ තියමු. හැබැයි මේ ඇත්ත යථාර්ථයට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එදා මිනිසුන් අමාරු තත්ත්වය තුල මිනිසු කෙමෙන් කෙමෙන් උඩට යනවා. කරු සභාපතිතුමා මම
තව මිනිත්තු දෙක
මම බොරු කියන්න කැමති. මම ලැජ්ජ නැහැ කියන්න. මම හොඳ නීතිඥයෙක් හැටියට හොඳට සේවය කරපු කෙනෙක් හොඳට උපයෝගු කෙනෙක්. අද මගේ දැන් මේ සුළු මොහොතකට ඉස්සලා මගේ ගෙවල් දෙකක ලයිට් කැපුවා. මම ඩග් ගාලා කියලා ලයිට් එක සල්ලි දින්තර ගියා රයි ලයිට් බිල කෙව්වා. අද මේ රටේ නීතිය කාටත් එකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීද කවුද කියලා වැඩක් නැහැ. ඒකම අපි ඔක්කොම තමාරුයි. මම ඉස්සර බොහොම සීක්‍රෙන් හැමදාම මම උසාවි ගියා. මට දැන් හැමදාම උසාවි යන්න දෙන්නේ නැහැ. මම අදටත් කරු සභාපතිතුමා මේ ආණ්ඩුවෙන් වාහනයක පාවිච්චි කරගෙන නෙමෙයි. මට ඒක අවශ්‍ය නැහැ. මං හිතනවා මමගේ ගෞරවත්වය ඊටරි වටිනවා කියලා. ඒ නිසා අපි මේ ජනතාවට දෙන මාරුකමක් දන්නවා. අපිට එහෙමන ජනතාවට හොඳටම අමාරුයි. ජනතාවට හොඳටම අමාරුයි. හැබැයි අපි මේ වෙලාවේ කරන්න ඕනේ මොකද්ද? මේ අමාරුකමට අවශ්‍ය සහයෝගය දෙන එක. මේක අපි බොරදියේ මාළු බානක නෙමෙයි. මේක දේශපාලන ගේම් ගහනක නෙමෙයි. ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ ජනාධිපතිතුමාට විරුද්ධව මම දෙපාරක් උසාවි ගිහිල්ලා එතුමාගේ එතුමා ගෙනාවු අනපනත් දෙපාරක් මම පරාජයපත් කරලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ මම එතුමාට උදව් කරනවා. මොකද හේතුව එතුමා අසීරු අමාරු තීන්දුව తీරන අරගෙන ඉස්සරහට යනවා. සමහර අවස්ථාවල අපේ පක්ෂයේ වුණත් පොහොට්ටු වුණත් අධිකරු ජනාධිපතිතුමාගේ කකුලෙන් ඇදෙන ස්වරූපයක් අපි දකිනවා. හැබැයි මම බොහොම කෙලින් කියනවා මේ වෙලාවේ අපේ එක එක අනන්‍ය වූ දේශපාලන ව්‍යාපාර ගෙනින වෙලාවක් නෙමෙයි මේක. අපි ඡන්ද තියෙන වෙලාවට ඒක කරමු. හැබැයි මේ වෙලාව අපි මේ රට තියෙන තැනින් ඉස්සරහට ගෙනියන්න. මේ IMF එක යට ඉස්සරහට යන්න. මේ අහිංසක මිනිසුන්ට අවශ්‍ය ගෙවල් ටික දෙන්න. මේ අහිංසක මිනිසුන්ට අවශ්‍ය ඉඩම් ටික දෙන්න. මේ අහිංසක මිනිසුන්ගේ පෝර ටික දෙන්න. මේ අහිංසක මිනිස්සු පෝලිං වල තියෙන ඩීසල් පෙට්‍රල් ටික දෙන්න. මේ අහිංසක මිනිසුන්ගේ ලයිට් ටික පැය 13 14 කමන්න නැතුව ඉස්සරහට යන්න පුළුවන් විදියට. අද ආර්ථිකය ගොඩනැගිලා තියෙනවා. අද සංචාරක වෙනවා. ඒ නිසා මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් විදියට ඉස්සරහට යන්න ඒ අවශ්‍ය දායකත්වය දෙනවා මිසක් මම ආරාධනා කරනවා අපේ විපක්ෂයට කරුණා කරලා අපි ඔක්කොම එකහුව වෙලා මේ රට ගොඩනැගීමේ සටනට එකහුවෙමු. එතනින් පස්සේ මැතිවරණ වෙන දවසට අපි බෙදිලා වැන් වෙලා මැතිවරණය කරමු කියන කාරණාවත් කරමින් මම නියන්නේ ඔබ මත ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.